සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්චවාදීනං අත්තනෝ කම්ම කුම්බානං තංජනෝ කුරුතේ පියංති.
ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තමයි සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්චවාදීනං. සීලය කියලා කියන්නේ කායිකව වාචසිකව වැරදි වැඩවලින් වැළකිච්ච කෙනා සීල සම්පන්න කියලා කියන්නේ. දස්සන සම්පන්නයි කියලා කියන්නේ හරි වැරද්ද කියන්නේ මොකක්ද, කර්ම විපාක කියන්නේ මොකක්ද, මෙලෝ පරලෝ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්ත කෙනා. ඒක ඉහෙලටම ගියොත් එම සෝවාන් මාර්ගය අවබෝධ කරගත්ත කෙනා. සීල දස්සන සම්පන්නං ආර්යයන් වහන්සේ කෙනෙක් වශයෙන් කිව්වොත් ආර්යකාන්ත නොකඩෙන පංචශීලයෙන් යුක්ත සෝවාන් මාර්ග ඥානෙන් යුක්ත කෙනා. පෘථග්ජන වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් හොඳට සීලාදී ගුණධර්ම පූර්ණණය කරන සම්මා දිට්ඨියෙහි පිහිටා සිටින අය. සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්චවාදීනං. ධම්මට්ඨ කියලා කියන්නේ ධර්මයේ පිහිටා සිටිනවා කියන එක. එයා ධර්මයෙන් බැහැර වෙන්නේ නැහැ. නම් යම් තැනක හිටගෙන ඉන්නවා නම් අපිට පොළොවෙන් බැහැර වෙන්න බෑනේ නේ. කොහේ ගියත් පොළොවෙත ඉන්නට වෙයි. ආයි වගේ ධම්මට්ඨ කියලා කියන්නේ ධර්මයේ පිහිටා සිටිනවා. ධර්මයෙන් පිටදයක් කරන්නේ නැහැ. සත්‍යවාදීනම් සත්‍ය වචනමයි කතා කරන්නේ. බොරුවක් කියන්නේ නැහැ. පොරොන්දුවක් කඩ කරන්නේ නැහැ. සත්‍ය වචන. සත්‍ය කියන එක හරිය සත්‍යයට ප්‍රියයිනේ. ඇත්ත කියනවා කියන එක දීර්ඝ කාලෙම බලන හරිම ප්‍රිය සහිත දෙයක්. නිසා සත්‍ය කතා කරන කෙනා ලෝකයාට ප්‍රියයි. ධම්මට්ටං සච්චවාදීනං අත්තනෝ කම්ම කුබ්බානං තමන්ට පැවරී තිබෙන වගකීම මනාකොට යමෙක් ඉටු කරයිනම් එහෙම කෙනාට තං ජනෝ කුරු තේපියං මිනිස්සු ජනයා ඔහුට ආසා කරනවා, ප්‍රිය කරනවා, කැමති වෙනවා. එනිසා අපේ ජීවිතයේ ඇති කරගත යුතු විශේෂ ගුණාංග කිහිපයක් තමයි මේ ධම්මපදයේ ගාථාවෙන් කියවෙන්නේ. අපි එකින් එකක් කෙටියෙන් විස්තර කරගමු. ඉතින් අද දවසේදී අපේ විශේෂ දානයකටත් සහභාගී වෙලා මේ පිරිස අනුමෝදනාවකුත් වශයෙන් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒකෙදි විශේෂයෙන් කල්පනා කරගන්නට ඕනේ අද දවසේ අපි දීපු දානයත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමක්. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ වෙන කුසලයත් ඒ දානයත් අප සෑම දිනාටම නිවන පිණිස හේතු වේවා කියන හිත ඇති කරගෙනම ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. ඉතින් මුලින්ම තියෙන සීලය. සීලය කියන්නේ මොකක්ද? කය වචනය දෙක සංවර කරගන්න. සංවර කරගන්න ඕනේ මොකද්ද? අසංවර දෙයක් නේද? දැන් කුඩා ළමයෙක් ඉන්නවා අපි කියනවා සමහර ළමයි දඟයි ඉස්කෝලේ නේ. අසංවර ළමයි. ඒ කට්ටියව සංවර කරගන්න කියලා. සංවර කරන්න ගුරුවරුන් සාමාන්‍ය කට තරවටු කරනවානේ. සමහරවල් මොනවා හරි කේක් උපක්‍රම යොදාගෙන දරුවෝ ටික අපි හික්මවනවා කියන එකයි. කය වචනේ දෙක සංවර කරගන්නවා කියන්නේ එහෙම එකක්. කය වචනේ දෙක සංවර වෙනකොට මතක තියාගන්න අපි ළඟ තියනවා කයෙන් වචනෙන් අසංවර වීමට නැඹුරුවක්. දැන් උදාහරණයකට දඟ කරන ළමයෙක් හික්මවනවා කියනකොට හැමතිස්සෙම දඟ කරනවාද? එහෙම නෑනේ. පැය 24ම දඟ කරනවා කියලා එකක් නෑනේ. හැබැයි දඟ ගැඩිය වැඩි කියන දේ අහන්නේ නෑ නේද? ඒතකොට ඒ ටිකක් දඟට. ඒතකොට අපි මොකද කරන්නේ? එයාට එක එක ක්‍රමවේද උපකාර කරගෙන සමහරලාට නීති දාලා කාලසටහන් දාලා හොඳ නරක කියලා දීලා නේද? දඟ කිරීමේ ආදීන විගණ ගැනීමේ ප්‍රයෝජන කියලා දීලා ලොකු වැඩකින් තමයි මෙයාව හිමින්සරේ සංවර පුද්ගලයෙක් බවට පත් කරන්නේ. එතකොට ඒ විදිහට තමයි අපේ කය වචනේ දෙක ගත්තම අපි ළඟ අපේ හිතේ තියෙනවා කයෙන් වචනයෙන් වැරදි වැඩ කරන්නට නැඹුරුවක්. ඒකට කියන නැඹුරුව කියලා කියන්නේ ඒකට බරගතියක් නේ. දැන් සමහරවිට මට කේන්ති ඉක්මනට අපි කියනවා කේන්ති යනවා මට කියලා. ඒ කියන්නේ දැන් ඒක කියන වෙලාවේ කේන්ති යනවා නෙවෙයිනේ. සාමාන්‍යයෙන් කියනවා අපිට කේන්ද්‍රික මට කේන්ති යනවා කියලා. ඒ කියන්නේ කේන්ති යන නැඹුරුවක් මගේ සිතේ තියෙනවා. එහෙමනේ ඔය අදහස් කරන්නේ. හරිනේ. එතකොට ඒ වගේ අපේ සිතේ තියෙනවා පිංගතුනි කයෙන් වචනයෙන් අකුසල් කරන්න වැරදි වැඩ කරන්න නැඹුරු ගතියක්. එතකොට කය වචනේ සංවර කරගන්නවා කියන්නේ මොකක්ද දන්නවද? මේ නැඹුරුව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. දැන් උදාහරණයකට දඟ කරන ළමයෙක් ඉක්මවනවා කියනකොට අර එකපාරටම හිතේ දඟ ගතියනවද? නෑනේ. අර අම්මට බයයි, ගුරුවරුන්ට බයයි, නීතිවලට බයයි. මොකද කරන්නේ? ඉතින් හැක් වෙනවා. හැබැයි හිත ඇතුලේ තාම සෙල්ලම් කරන්න, දඟ කරන්න, වැරදි වැඩ කරේ, වැරදි කියන්නේ හොර ඒ අදාළ කුඩා දරුවගේ තියෙන ඒ මොන හරි හොරෙන් ගන්න මොකක් හරි තියෙනවනම් නේද? පාඩම් කරන්න නැතුව කියලා යාළුවෙක් සෙල්ලම් කරන්න. මේ දේවල් වලට නැඹුරුව කැමැත්ත තියෙනවා. ඒක නැති වෙන්නේ කුඩා දරුවගේ නේ. අපි ඉතින් හිමින් සැරේ මෙයාව හික්මෝල ගන්නට ඕනේ කාලයක් තිස්සේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ ගතිය නැති වෙනවා. වැඩිහිටි වෙනකොට නැති වෙනවනේ. දැන් පොඩි කාලේ වතු වලට පැනලා අඹ කඩනවා ළමයි හොල්ඩෝ. ඕක ඉතින් දැන් තාත්තා වෙලා කරන්න යන්නේ නැහැ. නේ ඔය කරපු අයත් ඇතිනේ ඕනතරම්. එතකොට ඒ කරපු අය පොඩ කාලේ මේවා කරාට පස්සේ ඒ කට්ටිය ලොකු වුණාට පස්සේ ඒවා කරන්න යන්නේ නැහැ නේද? හැබැයි ඒක හික්මෙව්වේ නැත්තම් සමහර විට එයා හොරෙක් වෙන්න පුළුවන්. නේද? එහෙම වෙනවා තියෙනවා. දැන් කුඩා කාලේ නම් ඒක හික්මෙව්වේ නැත්තම් වැරදි වැඩ කරන එක හික්මෙව්වේ නැත්තම් ඒක වර්ධනය වෙලා වැරදි කෙනෙක් වෙන. ඒක නිසානේ අපි හික්මවන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ ලොකු වුණාම අපි නේද අපිට ගහලා බැනපු අම්මා තාත්තට පින් දෙන්නේ. පොඩි කාලේ අපිව හැදුව නිසා අපිට තරවටු කරපු නිසා ඊට පස්සේනේ කුඩා කාලේ අපිටත් කේන්ති ගියාට ලොකු වුණාම තේරෙනවානේ ඒ සරකිරීම නිසා තමයි අපි පොඩ්ඩක් හරි මේ හැදුනේ කියලා. නේද? ආ එතකොට සීලේදිත් වෙන්නේ පිංගතුනි මේ නැඹුරුව යට කරගන්නවා අපි. එහෙම කරගත්තා කියලා අපේ හිතේ වැරදි වැඩ කරන්න තියෙන නැඹුරුතාවය බරවීම එකපාර නැති වෙනව නෙවෙයි. සීලය කියලා කියන්නේ අර දරුවට නීති රීති දාගන්නවා වගේ අන්න අපි සමාදන් වෙනවා අපිටම නීතියක් පානාති පාතා වේරමණී කියලා අදිෂ්ඨාන කරගන්නවා. මොන හේතුවක් නිසාවත් මම සතුන් ඝාතනය කරන්නේ නැහැ. අර දරුවට කියනවනේ යන්න බෑ හතර ඉඳන් පහ වෙනකන් TV බලන්න බෑ. ඔතත් අත දෙක තියෙන්න ඕනේ කියලා නඩුවක් දාන. දැන් නීතියක් දානවා අම්මා ගෙදර. එතකොට මොකද වෙන්නේ? දැන් TV බලන්න බෑ. අකමැතුණත් ඒ පොතම බලාගෙන එයාට ඉන්නට වෙනවා. ඒකනේ වෙන්නේ. ගෙදරින් එළියට යන්න බෑ. හතර වෙනක පහ වෙනක ඉන්න ඕනේ කාමරේ. එහෙමනේ කියන්නේ. එතකොට ඒ විදිහට අපිම නීතියක් දාගන්න ඕනේ නැහැ නේ. මොන ප්‍රශ්නය ආවත් මම නොදුන් දෙයක් සොරා ගන්නේ නැහැ. ගෙදර මොන අගහිගකම් ආවත් කන්න නැති වුණත් හොරා කාලා ජීවත් වෙන්නේ නැහැ. අන්න නීතිය දාගම හිතට. කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී. මොන ප්‍රශ්නේ මොන ගැටලුව මොන අගහික මොන ආසාව මොන කැමැත්ත ආවත් මේ පද පහ මේ ශික්ෂා පද පහ මම හික්මවන්නේ නැහැ කියලා න දැඩි අදිෂ්ඨානයක පිටම. මොකද වෙන්නේ? අර දරුවා නීතිය හදි දඩුව මේ හරි ඉඳලා ටික ටික හැදෙනවා වගේ අපේ කය වචනයත් අන්න ටික ටික වැරදි පැත්තට නැඹුරු වෙන එකෙන් දුර වෙනවා. ඔබත් වෙනවා. ඔතන සීලය කියලා කියන්නේ. හරිනේ. සීලය රැක්ක කියලා හිතේ දඟ ගතිය අකුසලයට නැඹුරුව නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නට කාලයක් සිල් රැකලා එන්න ඊට පස්සේ ඕනකම නැති වෙනවා. ඊට පස්සේ පව් කරන්න ඕනකම නැති වෙනවා. ඒක හැටියක්. සීලය කාලයක් රැක්කට පස්සේ අමුතු වෙන්නේ නෙවෙයි. ඒක ස්වභාවයෙන්ම යා සීලය රකින්නවා. ඒක යාගේ හැටියක්. එනිසා සීලය කියලා කියන්නේ කය වචනේ දෙකෙන් වැරදි වෙන්නට නැඹුරුවක් අපි ළඟ තියෙනවා. ඒ නැඹුරුවට විරුද්ධව යමින් අපිම අපිට නීති දාගෙන සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන ඒ නීති නොඉක්මවා ඉඳීම තමයි සීලය. මතක සීලය කියන්නේ අවීතික්‍රමණය. ඒ දාගත්ත නීති ඉක්මවන්නේ නැහැ. අතනදි වෙන්නේ දරුවා අම්මට තාත්තට ගුරුවරට බයෙන් තමයි කරන්නේ. වචන ඉක්මවන්න බෑ. මේකේ සොකමැත්තෙන් ඕනකමින් කරන්නට ඕනේ. තමන්ගේ කැමැත්තෙන් නීතිය දාගන්නට ඕනේ. ඒකට වැදගත් වෙන දේ තමයි දර්ශන සම්පන්න භාවය මත තියාගන්න. සීල දස්සන සම්පන්නං. දරුවාට පොඩි කාලේ පිර නීති රීති දාලා කරනවා. හැබැයි ඊට පස්සේ යා සාමාන්‍ය පෙළ උසස් පෙළට යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා, දැන් මම අම්මලා තාත්තලාගෙන් වෙන් වෙලා මමත් දැන් රැකියාවක් හොයාගෙන ජීවිතේ යන්නට ඕනේ. ඒතකොට මොකද වෙන්නේ, ගොඩාක් ළමයි නේද සාමාන්‍ය පෙළ උසස් පෙළ එනකොට සොයන් සංවරයකට එනවා නේද? දැන් මම පාඩම් කරන්නට ඕනේ. ඇයි? දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයි, දැන් මම පාඩම් කරොත් මට රැකියාව, නැත්තම් මම එළියේ. එහෙමනේ. ඒ නිසා මොකද වෙන්නේ, එයාට දැනුම අවබෝධ එනකොට, කරුණු කාරණා තේරෙනකොට අන්න සොයන් සංවරයකට එන්න පටන් ගන්නවා. කළ යුතු නොකළ යුතු දේ තමන් තේරුම් ගන්නවා. ඒ වගේ තමයි පින්වතුනි, අපි මේ සීලය සමාදන් වෙලා ඉන්නකොට අපි ළඟ දර්ශනය අවදි වෙන්නට ඕනේ, දැක්ම එන්නට ඕනේ. ඇයි මම සිල් රකින්නේ? සීලේ කඩකරොත් තියෙන ආදීනව මොනවද? සීලේ රැක්කොත් තියෙන ආනිසංස මොනවද? සසර දුක මොකක්ද? නිවන් සැපේ මොකක්ද? මොකද්ද මම කළ යුත්තේ, නොකළ යුත්තේ කියන මේ අවබෝධය තිබුණොත් තමයි හරියට සිල් රකින්නේ පිංගතුනි. අයිනිසා දර්ශන සම්පන්න භාවය, සම්මා දිට්ඨිය පිහිටන්නට ඕනේ. ඒ කියන්නේ කරුණු කාරණා හරි වැරද්ද තේරෙනවා කියලා. දැන් සමහර ළමයින්ට ලොකු වෙනකොටත් ඒක තේරෙන්නේ නැහැ. ඒ යාගේ තියෙන නුවණේ අඩුකම. ඊට පස්සේ ඒ කට්ටිය හරියට ඒක ආයෝජනය කරගන්නේ නැහැ. පස්සේ පසුතැවීම වෙනවා. මේ වගේ අපේ ප්‍රතිපදාවෙත්, අපේ ජීවිත ගමනේත් පිංගතුනි සාංසාරික ගමනේ හරි වැරද්ද තේරුම් ගන්නට ඕනේ. ඒක ඉතා වැදගත්. ඒකට තමයි ගුරුවරයෙක් ඕන වෙන්නේ. අපිට හම්බෙලා දෙන විශිෂ්ටම ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ. මොකද්ද සසර, මොකද්ද නිවන, මොකද්ද කුසලය, මොකද්ද අකුසලය, මොනවා කරොත්ද සැප විපාක, මොනවා කරොත්ද දුක් විපාක, කොහොමද සමාජයේ පවුලේ හැසිරෙන්නට ඕනේ, කොහොමද ස්වාමින් වහන්සේලායි කටයුතු කරන්නට ඕනේ, ස්වාමින් වහන්සේලා කොහොමද සිල් ගුණ පුරන්නේ, ස්වාමින් වහන්සේලාගේ හරි වැරදි මේ ඔක්කොම අපිට කියලා දීපු විශිෂ්ට ගුරුවරයෙක් හම්බෙලා දෙනවා. උන්වහන්සේගේ ධර්මය අවවාදයේ පිළිගන්නකොට අන්න අපිට අපේ ජීවිතේ හැඩගස්සා ගන්න පුළුවන් වෙනවා. ඒකට ගැළපෙන විදිහට දර්ශන සම්පන්න භාවේ, දර්ශන සම්පන්න භාවේ ඇති කරගන්න මොකද්ද කරන්න ඕනේ? බණ අහන්නට. බණ අහන්නට ඕනේ. ජීවිතේ ධර්මය අහනවා කියන එක නවත්තන්න එපා. ඉගෙන ගන්නවා කියන එක තමයි බණ අහනවා කියලා කියන්නේ. ජීවිතේ ගැන, සසර ගැන ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේලාගේ. සමහර ගිහි අයත් ඉන්න හොඳට බණ කියන සාමාන්‍ය භික්ෂුන් වහන්සේලානේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය අපේ භාෂාවෙන් අපිට තේරෙන පරිද්දෙන් අහගන්නට ඕනේ. මේක නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒක ශ්‍රවණය කරනකොට තමයි අවදි වෙන්නේ, අවබෝධය. එතකොට තමයි ඕනකමින් සිල් රකින්නේ. එතකොට භාවනා කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා දර්ශන සම්පන්න භාවය ඇති කරගන්න ඒකට නොම්බර එක පළවෙනිම දේ බණ ඉගෙන ගන්නට ඕනේ, බණ අහන්නට ඕනේ, බණ පොතපත කියවන්නට ඕනේ, ධර්මයේ සාකච්ඡා කරන්නට ඕනේ. හරිනේ. දර්ශන සම්පන්න භාවය. සීල දස්සන සම්පන්නං. සීලය කියේ මොකද්ද? කය වචනේ දෙක සංවර කරගෙන කයෙන් වචනයෙන් වැරදි නොවන පරිද්දෙන් හික්මුවා ගැනීම. ඊට පස්සේ දර්ශන සම්පන්න භාවය කිව්වේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නට උනේ. ඒකට කරන්න ඕනේ මොකද්ද? ධර්මය ශ්‍රවණය කරන එක. සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වාදිනං. අන්න දර්ශන සම්පන්න වුණා වගේම දර්ශනයෙන් කියන්නේ මේක ධර්මයේ, මේක අධර්මයේ, මේක නිවැරදි, මේක වැරදි, මේවා කළ යුතුයි, මේක නොකළ යුතුයි. ඒ දර්ශන සම්පන්න භාවයේ ඇති කරගෙන, දැනුම නුවණ ඇති කරගෙන ඒක හික්මෙන්නට ඕනේ. ඒක පිහිටා සිටින්නට ඕනේ. දැන් උදාහරණයකට අපි දන්නවා සමහරු දන්නවා සෞඛ්‍ය සම්පන්න වෙන්න නම් මෙහෙම කරදී වැඩියාව આવොත්, මොකක් හරි රෝගයක් આવොත් මෙහෙම කරන්නට ඕනේ. දැන් කියනවා දොස්තරතුමා, දොස්තර මහත්තයා, මේවා කන්න එපා, මේවා කන්න, මේ වගේ ව්‍යායාම කරන්න, වතුර ටිකක් මෙච්චර බොන්න. දැන් මේ ඇඩේ හොඳ කරගන්න ඕක දැනගෙන හිටියම් ප්‍රමාණවත් නෑ. ඉතින් ඒක කරන්නට එපේ. ඒ අවවාදයේ පිහිටා සිටින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දීපු ධර්මයේහි පිහිටා සිටලා, ඒ ධර්මයෙන් සඳහන් වෙන ගුණවල පිහිටා සිටින්නට ඕනේ. ඒකේ බැහැර වෙන්නට බෑ. ස්ථාවරව ඉන්නට, අදිෂ්ඨාන සීලීව ඉන්නට ඕනේ. මොන ප්‍රශ්නයාවත් මම සීලෙන් බැහැර වෙන්නේ නැහැ. මොන ප්‍රශ්නයමයි ගුණධර්ම වලින් බැහැර වෙන්නේ. මම මිනිස්සුන්ට වංචා කරන්නේ, නිවැරදි දෙයමයි සිද්ධ කරන්නේ. මේ විදිහට ඒ ධර්මයේ මුල් බැසගෙන පිහිටා සිටින්නට ඕනේ, ස්ථාවර වෙන්නට. ඒකට ලොකු අදිෂ්ඨානයක් ඕනේ මතක තියාගන්න. දැන් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ දෙයක්. තමන් ධර්මයේ පිහිටා සිටලා කටයුතු කරන්න මතක තියාගන්න. ඒ නිසා ඒ හොඳ ගුණ ධර්ම ඔක විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට එනවා. මොකද භික්ෂුන් වහන්සේලාට සීලය ගොඩාක් ලොකුයි පිංගතුනි. ඒ ශික්ෂාපද කැඩෙන්න ඉඩ ඕන තරම් තියෙනවා. හැමතැනම කැඩෙන්න පුළුවන් ශීලාපද අපි ඇති. නමුත් ධම්මට්ට කියලා කියන්නේ ඒ හැමතැනම සීලය රකින්නට. පොඩි පුඩා අනු කුඩා ගොඩාක් ශික්ෂාපද තියෙනවා. ඒ නිසා මේ හැමතැනකදීම අපිට ශික්ෂාපද කඩා ගන්නට පුළුවන්. මොනවා හරි පොඩි දෙයක් කළා ඒකට විරුද්ධව කරන්න පුළුවන්. ඒ කරන් පහසුව අපි ගන්න. ඒක නොසලකා හරින්න පුළුවන්. නෑ 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 එහෙම බෑ. ඒ හැම ශික්ෂාපදයකටම ගරු කරන්නට ඕනේ. ඒක තමයි ධර්මස්තභාවය කියලා කියන්නේ. එලක අදිෂ්ඨානෙක ඉන්නවා. ඒකෙන් ක්‍රූලෙන් පිට යන්නට බෑ. ධම්මට්ටං. එයා ඒ නිසා හැමතිස්සෙම අන් අයට කරදරයක් නොවන නිවැරදි තීරණ ගන්න යහපතෙහි පිහිටා සිටින පුද්ගලයෙක් වෙන්නට ඕනේ. ඊළඟ සත්‍යවාදීනම්. සත්‍යවාදී කියලා කියන්නේ සත්‍ය කතා කරන්නට උන මතක තියාගන්න. සත්‍ය කියන එක මිනිස්සුන්ට හරි ප්‍රිය දෙයක්. සත්‍යට අපි හැමෝම කැමති. උදාහරණයකට කියන්න සත්‍ය තිත්ත වුණත් කැමති. දැන් උදාහරණයකට අපිට යාළුවෙක් ඉන්න උදාහරණයක් හිතන්න. මේ යාළුවට ගොඩාක් අපි ආදරේ කැමති. දකින්නකොට ප්‍රියයි, සතුට වෙනවා, අයත් එක්ක තමයි කාලා බීලා හොඳට බොහොම විශ්වසනීයයි. හරිනේ, අවුරුදු ගානක ඉඳන් කුඩා කාලේ ඉඳන් හිටපු යාළුවා. අඹ යාළුවා, වැලි කෙලි ඉඳන් මිතුරා. එතන එහෙම ඉන්නකොට දවසක් තවත් හිත කැමති තමන්ගේ වැඩිහිටි ගුරුවරයෙක්, හිත කැමති තමන්ගේ යහපත කැමති සීලවන්ත ගුණවන්ත ඥානවන්තයෙක් ඇවිල්ලා කරුණාකාරණ ඇතිව පෙන්වා දෙනවා. මාත්මයා නෝනා දරුව, මේ ඔබට ඔබ කුඩා කාලේ ඉඳන් ඇසුරු කරපු ඔබේ මේ ප්‍රිය මිත්‍රයා තමයි ඔබගේ ජීවිතයේ ආපු සියලු ගැටලු වලට හේතුව. කරුණාකාරණ එක්ක හේතු යුක්ති සහිතව ඔප්පු කරලා පෙන්නන උදාහරණයකට. අද කාටද CCTV කැමරා වලින්? කියන්නේ තමන්ට විරුද්ධව ඔක්කොම උගුල් අටවලා තියෙන තමන්ගේ ප්‍රශ්න ඔක්කොම ඇති කරද නින්දා පහදින මේ යාළුවා හින්දා ඔක්කොම ඔප්පු වෙනවා. හරිනේ? තමන්ටත් පැහැදිලිද? ආ මෙතන මෙයා කරලා මෙතන. වෙයි තමන් එකක්වත් දැනගෙන හිටියා. දහසක්වත් තිබුණේ නැහැ. පුදුමයට පත් වෙනවා තමන්. ලොකු දුකකටපත් වෙනවා. එදා නින්ද යන්නෙත් නැහැ දැන්. ඉතින් මෙච්චර කල් විශ්වාස කරපු යාළුවා මේ දේ කරේ. දැන් එතෙන් පටන් ඒ යාළුවා මුණ ගැහෙනකොට අර තිබිච්ච ආදරේ සතුට එනවද? මොකද වෙන්නේ? ඈ දැන් මෙච්චර දැන් ඔප්පු වෙන ඔක්කොම ටික. හරි මුලදී හිටපනේ වැසගෙන ආදරේ කැමැත්තෙන් හිටියනේ. දැන් අර ඔප්පු කරනවා මේ ජීවිතේ වෙච්ච අර අතන නින්දාවට, අතන සල්ලි නැතිවීමට, මෙතන හොරකමට මේ ඔක්කොම සම්බන්ධ මේ යාළුවා ඔප්පු වුණා. ඊට පස්සේ මුණ ගැහෙනකොට අර පරණ සතුටම ඇති වෙනවද? නැහෙනි. දැන් ඊත් එක පුළුවන් අර විදිහට හැසිරෙන්න. පරණ විදිහට කතා කරන්න පුළුවන්. කතා කරද්දි හිත ඇතුලේ දැන් ප්‍රශ්න තියෙනවන්නේ. අපි දන්නවා මෙයා තමයි මෙච්චර ඔක්කොම කරේ. අයියෝ මේ මිනිස්සයා කොහොමදලා පිළිකුලක් නේ. අප්‍රසද වාක් වෙනවා. හැබැයි ආයක හරි ගස්සන්නත් බැරි වෙයි සමහරට. දැන් ඔන්න මේ සත්‍ය දැනගැනීමෙන් පස්සේ ඔබට මේ මිතුරා එක්ක තිබිච්ච සම්බන්ධය, මිත්‍රත්වය, සතුට, යාළුකම ඒක නේද? වෙනද ඇත් එක්ක තමයි විනෝද වෙන්නේ, ඇත් එක්ක තමයි සතුට වෙන්නේ. හරිනේ? දැන් එන්නේ යා දකින්නකොටම කේන්තියක් ඉඳා. හිතන් ළඟින් ඉන්න කෙනෙක් ඇද හරි ප්‍රශ්නයක් මම ඉන්නක. දැන් මොකද හිතන්නේ? ඔබ හිතනවාද අපරාධි මේ සත්‍ය නොදැන හිටියානම් මට සතුටින් ඉන්න තිබුණා මෙයත් එක්ක කියලා හිතනවාද? තිත්ත වුණත් ඇත්ත දැනගත් එක හොඳයි කියලා හිතනවාද? මොකද හිතන්නේ? තිත්ත වුණත් මොකද ප්‍රිය ඔබ? ඔබ ප්‍රිය බොරු මුලා සතුටටද අමිහිරි ඇත්තටද? ඇත්ත එක පහසුයි පින්වත. හොඳට බල දෙයක්. ඒ නිසා ඔය මුසාවාදා වේරමණී කියන ශික්ෂාපදයේ බරපතල ශික්ෂාපදයක්. හැම සත්වයාම සත්‍ය දැන ගැනීමට කැමති. හොඳට මතක තියාගන්න. ඒ නිසා සත්‍යවාදී කියලා කියන්නේ ආම යල ගුණයක් ලෝකෙ තියෙන. සත්‍යවාදී භව. සත්‍යවාදී භවෙහි ඒකත් කරුණක් කියලා නะ පැතිකඩ තුනක් තියෙනවා. සච්ච පාරමිතා පුරණ. එකක් තමයි හැමතිස්සෙම සත්‍ය කතා කරනවා. සමහර වෙලාවලට පින්වතුනි අපිට සත්‍ය කතා නොකර ඉන්න අවස්ථා එන්න පුළුවන්. ඒක හරි. දැන් උදාහරණයකට ඔන්න මිනිහෙක් දාමරිකේ කොන්න යාළුවාව පන්නගෙන තුවක්කුවක් අරගෙන එනවා. යාළුවා ගිහලා ගෙදර හැංගිනවා. දැන් ඇවිල්ලා අහනවා ආ හිටියද යාළුවා ඇතුලේ ගෙදර ඇතුලේ කියලා අහනවා. දැන් ඔන්න ඌව මගේ අහවල් කාරේට ගොතින් ගිහලා මරනවානේ. එතකොට අපේ ධර්මයේ හැටියට ඒත් බොරු කියන්න බෑ ධර්මයේ මතකද? බොරු කියන්න බෑ ධර්මයේ හැටියට. හරිනේ? මොන ප්‍රතිපලේ ආවත් බොරුව බොරු එච්චරයි. එතකොට තමයි සම්‍යක් ප්‍රයෝගය කියලා කියන්නේ. සම්‍යක් ප්‍රයෝගය. දැන් උදාහරණයකට උදාහරණ දැන් ඔන්න එහෙම එකක් වෙච්ච ගම උදාහරණයක් මම කියන්නේ මේක හැමතිස්සෙම පාවිච්චි කරන්න එපා. මේක හැමතිස්සෙම පාවිච්චි කරොත් එහෙම මිනිස්සු විශ්වාස කරන්න නැතිව තමයි. හදිසි අවස්ථාවල විතරයි. මේක පාවිච්චි කරන්න නැත්නම් කියයි හාමුදුරුවෝ කිව්ව සම්‍යක් ප්‍රයෝග දාන්න කියලා ඒක මාර ප්‍රශ්න. එහෙම නෙවෙයි. දැන් උදාහරණයකට මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඔන්න යාළුවා ගිහලා හැංගෙනවා. උදාහරණයක් මම කියන්නේ. අන්න එනවා හතුරා. දැක්කද මෙතන මේ ටක් ගාලා නැගිටිනවා. නෑ මම මෙතන හිටන් ඉන්නකොට මම දැක්කේ නෑ කවුරුත් එනවා. හරිනේ මම ඉඳන් ඉන්නකොට නිකි. ඒ වගේ සමහර වෙලාවලට සම්‍යක් ප්‍රයෝග. හැබැයි ඒක බොරුවක් වෙනවා. ඒක ඇත්ත නෙති. මං හිතන් ඉන්නකොට ගියේ නෑනේ මෙතනින් කවුරු. ඉඳන් ඉන්නකොට නෙ ගියේ. ආ ඒ වගේ තැන්වල පවා බෝධිසත්ත්වවරු බොරුව කියන්නේ නැතුව සම්‍යක් ප්‍රයෝගය යොදනවා. ඒක බොරුවක් වෙන්නේ නෑ. ඒක හැමතැනකම යොදන්න එපා. එතකොට වැඩක් නෑ. ඒකේ අර්ථයක් නැති වෙනවා. එතකොට නැත්තම් ඉතින් මේ මිනිහා කියන එක විශ්වාස කරන්න බැරි වෙනවා. හරිනේ? එතකොට ඒතර සත්‍ය නිතරම කතා කරන්න ඕනේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මතක තියාගන්න. පොරොන්දුවක් වුණොත් ඉෂ්ට කරන්නට ඔන්න ගොඩක් අඩු වෙන එකක් ඒක අපි. පොරොන්දුවක් වුණොත් ඉෂ්ට කරන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන පාරමිතා ගුණයක්. කාට දෙක උපරිම වුණේ මතකද? මකා දේව ජාතකයේදී අහගෙන පෝරිසාදයා අල්ලගෙන ගියානේ බිලි පූජාවට. රජවරු 99ක් එල්ලලා දැන්. සියවෙනියා සුතසෝම මෙයා තමයි කුඩා කාලේ ඔක්කොම කුමාර රජවරු මේ පෝරිසාද මිනිහ කෙනෙක් කියලා රජ කෙනෙක් කලින්. හැබැයි සුතසෝම තරුණ කාලේදී ඉගැන්නුවා ගුරුවරයෙක් කෙනෙක් ප්‍රධාන ශිෂ්‍යයා ලෙස. එයා ගරුත්වයක් තිබුණා. සුතසෝම රජුරෝ බෝධිසත්වයෙක් කිව්වා පෝරිසාදය මිත්‍රය මම පොඩි පොරොන්දුවක් වුණා එක බ්‍රාහ්මණයෙක්ට. එතුමා ඇවිල්ලා මට ධර්මපදයක් කියලා දෙනවා. ධර්ම කරුණක් වේදේ හරි මොකක් හරි ධර්ම කරුණක් කියලා දෙනවා. මට ඒක අහන්නට ඕනේ. මං ඇහුවට පස්සේ එයාට කහවණු 1000ක් දෙනවා. මට පොරොන්දු ඉෂ්ට කරන්නට ඕනේ. මම මේ පොරොන්දු ඉෂ්ට කරලා ආපහු එන්නම්. ඊට පස්සේ මම වාගේ වැඩේ කරගන්න. මේ මරන්න යන්නේ බිලි පූජා. පොරිසල් කවුද මරණයට එන්නේ ආපහු? ආගියොත් එහෙම ඉවරයි. ඉතින් මෝ සේනාව වරන් ගැල මාව මරලාද? හරිනේ. එසේ සුත සහලා තියනවාද? සුතසෝමට වචන දෙකක් නැහැ. මම දුන්නොත් වචනයක් දුන්නා. එහෙම ඉන්නවා සමහරු ඉන්නවා එහෙම. වචනයක් දුන්නොත් වචන දෙක වෙනස් වෙන්නේ නැහැ. වචනයක් දුන්නොත් වචනයක් දුන්නා. සුතසෝම මතකද ඔයාට කවදාවත් පොරොන්දුවක් කඩ කරලා තියෙනවා නේ. ඒකෙන් කියන්නේ පොරොන්දු වෙන්නේ හැබැයි හිතලා බලලා. බොරු ඒ කියන්නේ ඕන ඕන වෙලාවට පොරොන්දු වෙන්න බෑ. හැමුණාම ඉතින් අන්තිමට තමන් අමාරු වෙටනවා. පොරොන්දුවක් වෙන්නේ පින්වතුනි මතක තියාගන්න කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා සහ අදිෂ්ඨාන තියෙනවා මොනවත් මේ පොරොන්දු මම කරනවා. සුතසෝම වචන දෙයක් මම එනවා අනිවාර්යෙන්. පොලිසාදයට කල්පනා කරා ඔ මෙයා විශිෂ්ට චරිතයක් කුඩා කාලේ ඉඳන් මම දන්නවා. ඒ උනාට ඉතින් ඔච්චර කවරදි මරණයට කවුද එන්නේ? කමක් නැහැ ඉතින් සුතසෝමනේ මගේ මටත් උගන්නපු කෙනෙක්නේ යාළුවා වුණාට එයා ගියපු දෙන් කියලා අතහරිනවා. බෝධිසත්වයා යනවා ගිහිල්ලා පොරොන්දු ඉෂ්ට කරන බ්‍රාහ්මණතුමාට කහවණු 1000 දෙනවා. ඊට පස්සේ අපෝ තමන්ගේ ඥාතීන්ට බිරිඳට කියන මම යනවා. කොමල කියනවා නෑ කොහෙද යන්නේ අපි ගිහිල්ලා අල්ලගන්න පොරිසාදේ මරන්න පුළුවන්. නෑ 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 මම වචනයක් දුන්නා රජ කෙනෙක් බව ඇත්ත. වචනේ දුන්න වචනේ ඉෂ්ට කඩන්න බෑ මට. මං අපෝ වෙනවා. මතක තියාගන්න. ඒ එනකොට පෝරිසාදයට හිතාගන්න බැරි වෙනවා. මෙහෙමත් මිනිස්සු ඉන්නවද? වචනේ දුන්නනම් තමන්ගේ මරණයට උනත් එනවා. ඒ වෙලාවේ තමයි තුමා බය වෙන්න පටන් ගන්නෙ. මේ වගේ උතුම් පුරුෂයෙක් මැරුවොත් මගේ ජීවිතේම සසරම ඉවරයි. එතනක් බය වෙන්නේ සොතසෝමට. එතසකින්න ඊට පස්සේ ආ ධර්මයේ දේශනා කරා මේ ප්‍රාණඝාතය කරන්න එපා, මිනිස්සු මරන්න එපා කියලා අවවාද දෙනවා. දමණය කරන වෙන කවුරුත් නෙවෙයි. අඟුලිමාල තෙරුන් වහන්සේ පෝරිසාදය. සුතසෝම කියන්නේ බෝධිසත්වය. ඉතින් කොහොම හරි මතක තියාගන්න පොරොන්දු ඉෂ්ට කිරීම ඒක අති අමාරු පාරමිතාවක්. පොරොන්දු ඉෂ්ට කරනවා කියලා එකක් තියෙනවා. ඒක තව එකක්. පොරොන්දු ඉෂ්ට කරනවා. එතකොට පළවෙනි එක සත්‍ය කතා කිරීම. දෙවෙනි එක පොරොන්දු ඉෂ්ට කිරීම. ඒකනේ බනින්නේ සමහරුන්ට අපිනේ අපිට පොරොන්දු නා අහවල් දෙකින් නම් ඒව දින කුන්නේ නැහැ කියලා බනින් දොස් කියන්නේ ඒක. පොරොන්දු ඉෂ්ට කර ඒ කියන්නේ පොරොන්දු වෙන්න හොඳ නැහැ බැරි නම්. ඒක විශේෂ දෙයක්. මිනිසුන්ට බලාපොරොත්තුවක් දෙනවා පොරොන්දුවක් දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ නිසා අපි එතකොට මතක තියාගන්න අපි සාමාන්‍ය ජීවිතේ අපි සමහරට කියනවා හරි හරි කරන්නම් කරන්නම් කියලා වචන දෙනවනේ. ඒ වචනේ හොඳ නැහැ එහෙම දෙන්න එපා කරන්න බැරි එක බැරිද කියන්නට ඕනේ මම මෙහෙමයි තියෙන්නේ පුළුවන් ඒ තමයි සීරියස් කියන්නේ තමන්ගේ වචනේ වටිනාකමක් තියෙනවා ඒතර පොරොන්දුවක් වෙන්න කලින් තමන් කල්පනා කරන්න ඕනේ මේක පුළුවන්ද බැරිද අපි සාමාන්‍යයෙන් වෙන්නේ මොකද අපි වාහ කරන්නම් කියලා කියනවා සමහර ලාවට ඔය විදේශීය ස්වාමීන් වහන්සේලා එහෙම අපේ කට්ටිය දැන් අපේ සමහර අය අපේ කියනවනේ අකරන්නම් කරන්නම් කියලා කියනවනේ උනාසයක හිතන් ඉන්නවා මේක කරයි දැන් අපේ අයට මතකත් නැහැ ඩායකට ඒ දිවචනේ අපි කියනවානේ ආයෙන්නම් ඉන්නම් ආයෙන්නම් කිය. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය සමාහයට කියනවා අපි එන්නම් ඉන්නම් ළඟදි කියලා කියනවා අන්තිමට මතකයක්වත් නැහැ අපි කියමරට කියනවා එන්නම් කියලා නේ. නමුත් ඒ වචන පවා අන්තිමට ඒතර අපි දැන් අද ලංකාවේලා තියෙන එන්නම් කෝඩ අපි දන්නව එන්නේ නැහැ කියලා. කියමරට විතරයි කියලා. සාමාන්‍ය එච්චරට සාමාන්‍යීකරණය වෙලා. ඒව එච්චර හොඳ දේවල් නෙවෙයි. ඇත්තටම මිනිස්සෙක් වචනයක් දෙනවා කියන්නේ ඒකේ වැටනාකමක් තියෙනවා කියන්නේ. ඒ නිසා අපි ඒක ඊටාම ගුණයක් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේද මේ සත්‍යවාදී වෙලා පොරොන්දු ඉෂ්ට කරන කෙනාගේ වචනේ හරි බලවත්. ඊළඟට කරන්නේ මේ සත්‍ය ආනුභාව බලයෙන් සත්‍යක්‍රියා කරන්නට පුළුවන්. තමන් මේ ගුණය තියනවා මේ දේවල් ඉෂ්ට කරා කියලා ඒ සත්‍ය ආනුභාව බලයෙන් සුවපත් වේවා. ඒ සත්‍ය ආනුභාව බලයෙන් මේ දේ සිද්ධ වේවා සිද්ධ නොවේවා කියලා අන්න අදිෂ්ඨාන කරන්නට පුළුවන්. ඒකත් සත්‍ය පාරමිතා. තමන් සත්‍යානුභව බලයෙන් තමන්ට සහ අන්‍ය සත්වයන්ට සිත සැලසීම සත්‍ය පාරමිතා. ඒ නිසා සත්‍ය කියලා කියන්නේ පිංගතුනි සුළුපටු දෙයක් නෙමෙයි. අපි මේ අදිනදා මේ වචන බොරු කියනවා එමුණ මේ අපි යන්නේ බුදුදහමේ තියෙන ඉලක්කය මොකක්ද? මොකක්ද ආબોධ කරන්නේ? චතුරාර්ය සත්‍යනේ. බෝධි මණ්ඩලයේ ආબોධ කරේ ලෝක සත්‍ය. ඒ ලෝක සත්‍ය ආબોධ කරන්න බැරුව තමයි මේ සත්‍යය සසර දුක් විඳින්නේ. සතර අපායට වැටෙන්නේ මොකක් නිසාද? චතුන්නම් භික්ඛවේ ධම්මානම් අනනුභෝදා අප්පටි වේදා. ඒව මිදන් දීඝ මද්ධානම් සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්හාකං. චතුන්නම් භික්ඛවේ අරිය සච්ඡානම් අනනුබෝධ අප්පටි වේදා. මහණෙනි මේ ආර්ය සත්‍ය හතර අවබෝධ නොකිරීම නිසා තමයි ඔබත් මා දෙදෙනාම මේ දීර්ඝ සංසාරේහි අනේක විද භවයන්ට නැවත නැවත වැටෙමින් ජාති ජරා මරණයන්ට ගොදුරු වෙමින් ගමන් කළේ වෙන කිසිවක් නිසා නෙවෙයි සත්‍ය අවබෝධ කරන්න බැරිව. ඒ නිසා සත්‍ය අවබෝධ කරන්න තමයි බෞද්ධයෝ ඉන්නේ. නිවන් දකින්න ලැබේවා කියන මොහක්කත් නැයි සත්‍ය අවබෝධ කරමු. ඒක තුළින් තමයි දුක නිවන්නේ. එහෙනම් ඒ සත්‍ය ආબોධ කරන්න යන ගමනේදී මේ ගැඹුරු සත්‍ය ආબોධ කරන්නේ කොහොමද පින්වතුනි? සම්මුති සත්‍යවත් කතා කරන්නේ නැත්තම් මිනිස්සු රවට්ටනවා නම් ඔබ තුල තියෙන ක්ලේශයන්ම ඔබව රවට්ටනවා මතක තියාගන්න. වැරදි ධර්ම අහන්න ලැබිලා ඔබ සසර අතරමං වෙනවා. ඒ නිසා සත්‍යවාදී වෙන්න ඒක ඉතා වැදගත් දෙයක්. ඊටස් ධම්මට්ටං සච්චවාදීනං අත්තනෝ කම්ම කුබ්බානං. තමන්ගේ යුතුකම් ටික ඉෂ්ට කරන්න. ඔක ඊළඟ කොච්චර සිල්වන්ත වුණත් කොච්චර ගුණවන්ත වුණත් කොච්චර සත්‍යවාදී වුණත් කොච්චර නිවැරදිව හිටියත් ඔබට පැවරිලා තියෙනවා නම් යුතුකමක් ඒක ඉෂ්ට වෙන්නට ඕන. ඒකෙන් බැහැර වෙන්නට බෑ. කොච්චර සිල්වන්ත ගුණවන්ත භවනාදිය සිද්ධ කළත් ගිහි ගෙදර ඔබට යමක් වගකීමක් තියෙනවා. අම්මා කෙනෙක් වශයෙන්, තාත්තා කෙනෙක් වශයෙන්, බිරිඳක් වශයෙන්, ස්වාමියෙක් වශයෙන් යුතුකම් ටික ඉෂ්ට වෙන්නට. ඒක විසාකා මහෝපාසිකාවත් එක කරා. ඔබ ප්‍රදේශයේ නායකයෙක් නම්, රැකියා ස්ථානයේ මූලිකයෙක් නම් ඔබගෙන් වෙන්න ඕනි යුතුකම් ටික. මේක ස්වාමීන් වහන්සේට එහෙම. ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ආරන්නේ ලොකු හාමුදුරන්ගෙන් වෙන්න ඕනේ දේ පන්සලට වෙන්න ඕනේ. පොඩි හාමුදුරන්ගේ මෙන්නෝ ටික ලොකු හාමුදුරන්ට ඒ පන්සලට වෙන්න ඕනේ. තමන් යම් තනතුරක් හැම කෙනාම සමාජයේ මොකක් හරි තනතුරක ඉන්නවා. මොකක් හරි තැනක ඉන්නවා අපි. මොකක් නියෝජන අර පුරවැසියෙක්ට සහ අපි නියෝජනය වෙනවා අපි. තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ටික හරියට කෙරේ. බදු ගෙවීමේ තැන ඉඳන් මේක තියෙනවා. ඒතර හරියට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම් ටික ඉෂ්ට කරොත් තමයි නිවැරදි පුද්ගලයෙක් වන්නේ. හොඳට මතක තියාගන්න. මොනදේ මොන ගුණය තිබුණත් අදාළ වැඩේ වෙන්නේ නැත්නම් සමාජයෙන් නිඳාවට පත් වෙනවා. ඒක අදාළ නැහැ සමාජයට. ගුණවත් බව හරි ඒකට අපි ගරු කරනවා. ගුණවත් බවට ගරු. ඒක මේ නිහතමානීකමට ඒක ගරු කරනවා. නමුත් තමන්ගේ රෝල් එක ප්ලේ කරනවාද කියලා අපි අහන්නේ. ඒ වැඩේ කරන්න පුළුවන්ද තමන්ට? තමන් ඒක නිවැරදිව ඉෂ්ට කරනවාද? ඒක රටක මුල් පුටුවේ ඉඳලා අවසානයේ දක්වා හොඳට මතක තියාගන්න. හැමෝට පාලකයන් ඉඳලා හැමෝටම මේක අදාළයි. මොකද අවසානයේදී මිනිස්සු ඔබව ප්‍රශංසා කරන්නේ නිහතමානීකම් ගුණවත්කම් එයා වෙනයි. අදාළ තමන්ට පැවරිච්ච වැඩි හරියට සිද්ධ කළාද? ඒක තමයි දෙකක් තියෙන්නේ. සමහර වෙලාවට මිනිස්සු නුගුණ තියන අය ඉන්නව මතක තියාගන්න. අඩුපාඩු. හැබැයි තමන්ගේ වැඩි හරියට ඉෂ්ට කරලා දෙනවා. උදාහරණයකට හිතන්න, අපි රැකියාවකට කවුරු හරි නැත්නම් මොනවා හරි ගෙදරක් දොරක් සුද්ධ පවිත්‍ර කරන්න නැත්නම් උදව්වකට කාමර හරි ගත්තොත් අපි බලන්නේ හොඳට කතාබහ කරන නිහතමානී වැඩේ කරන්න බැරි කෙනාද, මොන අඩුපාඩුව තිබ්බත් හොඳට ගේ හදන දක්ෂයද? කවද ගන්නෙ? අපිට වැදගත් වෙන්නේ වැඩේ කෙරෙන්නේ. ගෙවල් දුරවල් හදනකොට අපිට බාසුන් නැහැ කි ගෙදර ප්‍රශ්න වැඩක් නැහැ නේ. අපිට තියෙන්නේ මිනිස්සුયા ගෙදර හදලා දෙනවා නම් අපිට ඉච්චරයි. ඒ නිසා මතක තියා සමාජයේ කෝණයෙන් බැලුවම මේක ඉතා වැදගත්. අවසානයේ තන් ජනෝ කුරුතේ පියං දෙක ජනයා ප්‍රිය කරනවා කියලයි. ජනයාගේ ප්‍රියභාවය එනකොට ගුණේ වැදගත්, සීලේ වැදගත්, අවංක බව වැදගත්, සත්‍යවාදී බව වැදගත්. ඒක හරි. ඒක නැත්තම් චෝදනා වෙනවා. හැබැයි ඒ වගේම ඒක කොන කොච්චර තිබුණත් තමන්ට පැවරී තිබෙන වගකීම ඉෂ්ට කරේ නැතිනම් එතන චෝදනාවට ප්‍රාප්ත වෙනවා. ඒ නිසා සමහර ලාවට සමහර දේවල් අපි දෙමව්පියන්ගේ අඩුපාඩුකම් තියෙනවා. නැතුවනේ මිනිස්සුනේ. හැබැයි අපිට හරියට උගන්නලා අපිට අපේ ජීවිතේ හරි ගැස්සුවා නම් ඒක ගැන අපිට කෘතගුණ තැරසීමක් නැද්ද? මොන අඩුපාඩුව තිබ්බත් අපි කියනවන්නේ මොනවා කරත් මට ඉගැන්නුවා, මාව හරිමගට යැව්වා, මම වෙනුවෙන් කැපකිරීම. දෙමව්පියන් දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම ඒ අදාළ විදිහට අපි බඩගින්නේ තියන්නේ නැතුව නේ. අපිට ඉස්කෝලේ ටියුෂන් ටික මේවා කරලා ඉගැන්නුවා නම් යුතුකම ඉෂ්ට කරා නම් අපි දන්නවා මේ තාත්තා අම්මා හරි යුතුකම මට ඉෂ්ට කරා. මට හැමදාම කන්න දුන්නා. මාව බලාගත්තා. ඉස්පිරිතාලට අරන් ගියා. ඒ ලොකුණ අපිට එනවා. ඒතර මතක තියාගන්න. ඒ ටික කරේ නැතිනම් කොච්චර ගුණවත්කම් තිබ්බත් අම්මා තාත්තා සිල් රැක්කා, අම්මා භාවනා කරා, අම්මා වැරද්දක් කරේ නැහැ. නමුත් මං ගැන හිව්වේ නැහැ. මගේ යුතුකම් ටික ඉෂ්ට කරේ නැත්තම් කහටක් හිතෙනවා නේද හිතේ? එනිසා මතක තියාගන්න, තමන්ගේ සීලය තමන්ගේ පෞද්ගලික ගමන එකක්. තමන්ගේ නිවන් මාර්ගය එකක්. හැබැයි තමන්ගෙන් තමන් ඉන්න තැන ඉඳලා වෙන්නට ඕනේ සේවය අරකත් එක්ක අපි කොම්ප්‍රොමයිස් කරන්න බෑ. අරක කරන නිසා මේක බෑ. එහෙම බෑ. මට දරුවා ගැන බලන්න වෙන්නේ නැහැ සිල් රකින්න හින්දා. එහෙම බෑ. දෙකම කරන්නට ඕනේ. ඒ වගේම තමයි දරුවා ගැන බැලුවා සිල් රකින්න බැරි වුණා කියලා මරණේදී ඒකට තරියන්නේ නැහැ. දෙකම දැන් කරගන්න. ඒකද දක්ෂතාවය කියලා එක. තමන් ධර්ම මාර්ගයේ නියැලෙන්නට ඕනේ යුතුකම් ටික ඉෂ්ට කරමින්. යුතුකම් බැහැර කරලා ධර්ම මාර්ගයේ නියැලීම අපි අනුමත කරන්නේ නැහැ. එහෙමනම් මහාන වෙන්න. ඒකට හරිනේ ඒකට. තොර වගකීම නැහැ නේද? තොර දෙන්නේ වෙන වගකීම. මහාන වෙච්ච කෙනාගෙන්ද අම්මා බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? ගෙදරට ඇවිල්ලා මා බලාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ. එතකොට ඒක සමාජ සම්මතේම පැවිදි වුණා කියන්නේ එයා එතනින් වෙන්නුණා. එතකොට පුතාලා හිතන්නේ තාත්තා මහනුණා නම් තාත්තා ඇවිල්ලා බලාගෙන අපිට කන්න දෙයි. එහෙම නැහැ. එතකොට ඒක එකඟ වුණා, ඒ කට්ටියත් එකඟ වුණා. අපිත් එහෙම කතා බහ කරා. පුතේ මම මහාන වෙනවා, මගේ ගමන යන්න තියෙනවා කියලා. අකමැති වෙනවා නම් ඒක විසඳගෙන කොහොම හරි කරලා අන්න නීත්‍යානුකූලව වෙන්නලා ගියා. ඊට පස්සේ හරි. එතකොට දැන් යෝජනාවන්නේ දැන් ආමුදුරන්ට බලින්න බෑ, ගෙදර වැඩ බලන්නයි කියලා. හැබැයි ගෙදර ඉඳලා පුතා වෙලා නම් ඒක බලන්නේ නැත්තේ, අම්මා වෙලා නම් ඒක කරන්නේ නැත්තේ, තාත්තා වෙලා ඉඳලා නම් ඒක කරන්නේ නැත්තේ. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ වගකීම කියන එකයි. වගකීම ගන්නට වෙනවා තමන් ඉන්න තැන. මොකද තමන්ට සලකන්නේ තමන්ට ඒ තන ලැබෙන්නේ තමන් ඉන්න තැන අනුව මතක තියාගන්න. ඒ නිසා මතක තියාගන්න සමාජීය සත්වයෝ බලන්න කොච්චර ලස්සන දේශනාවක්ද කියලා. සමාජීය සත්වයෝ වශයෙන් ඔබ කොච්චර සීල සම්පන්න වුණත් කොච්චර ගුණවත් වුණත් වදාළ වැඩේ තමන්ගේ කෘත්‍ය සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ එකත් කෘත්‍යෙම තමයි මතක තියාගන්න. හැබැයි සමාජයට ඔබෙන් වෙන්න ඕන යුතුකම ඉෂ්ට වුණේ නැතිනම් එතන මිනිස්සු ප්‍රිය කරන. ඒක කුඩා කාලේ දරුවට තියෙන ඉගෙන ගන්න එක. දැන් ඉස්කෝලේ පන්තියේ ගුරුවරයා හරිනේ සමහර හොඳ ළමයි ඉන්නවා. හොඳ ගුණවත්. දඟලන්නේ නැහැ මොනවත් නැහැ. සමහර ළමයි දක්ෂම ළමයි ඉන්නවා. හැබැයි දඟලනවා. ටිකක් පොඩ්ඩක් දඟේ තියෙනවා පොඩි. ගුඩාම දඟකරන ඉගෙන ගන්න බෑ. තේරෙනවද? දැන් ගුරුවරයාගෙන් මොකද්ද දැන්? ගුරුවරයා වැඩි උගන්වන්න කැමති දක්ෂ ලෙස ඉගෙන ගන්න කෙනාටද මොනවද? පහසුවෙද එහෙමනේ කියන්නේ. ශිෂ්‍ය භාවයේ තියෙන්නේ දක් ඒක ඉගෙන ගැනීම. ඒක තමයි ඒක. ඒ කියන්නේ ගුණවත් නැති ශිෂ්‍යාව මේ 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 දක්ෂ ශිෂ්‍යයා අපිට ඕන කෙනෙක් නෙමෙයි. නෝ මතක තියාගන්න ගුරුවරයාගේ ගුණත් අවධානය එන්නේ මෙයා දක්ෂ ලෙස ඉගෙන මෙයා පාඩම් කරනවා. මෙයා විභාගෙට ලකුණු ගන්නවා. මෙයා හොඳට කටපාඩම් කරනවා. අවධානයෙන් අහනවා. ඒකටනේ කැමති වෙන්නේ ගුරුවරයා. එතකොට තමන් ඉන්න තැන ඒ අදාළ වැඩ කටයුත්ත කෙරෙන්නට ඕනේ. එහෙමනේ දැන් ඔය මොනවදනේ තරඟවලදීනවත් ලකුණු ගහන ක්‍රීඩකයාටද කැමති ගහන්නේ නැති එක්කනටද කැමති? එහෙමනේ කියන්නේ ලකුණු හොඳට සෙල්ලම් කරනවා නම් එයාට අන්න ආවඩනවා. ලකුණු අඩුවෙන් ගහනවා නම් එයාව ඇයින්. එහෙමනේ කියන්නේ. ඒතරේ තමන්ගේ වැඩේ කෙරෙන හොඳට බලන්න හැමදෙස්සම. රටේ පාලන ඉඳන් මෙහෙමයි. හරියට වැඩේ කෙරෙනවා නම් එයාට මිනිස්සු කැමති වෙනවා. ප්‍රශ්නේ විසඳනවා නම් එයාට මිනිස්සු කැමති වෙනවා. ප්‍රශ්නේ විසඳන්න බැරි නම් අඩුපාඩුකම් නම් ගුණවත්කම වෙනම එකක් දක්ෂතාවයේ හැකියාව වෙනම එකක් තමයි තියෙන්නේ. නිසා අපිත් කල්පනා කරන්නට ඕනේ. මුලපද හතරෙන්ම කියුනේ අපේ ගුණය ගැන මතකද? මොකද්ද? සීල දස්සන සම්පන්නං ධම්මට්ටං සච්චවාදිනං. මේ තමන්ගේ ඉහළ ගුණ මේ කතා කරන්නේ. අත්තනෝ කම්ම කුබ්බානං තමන්ට පැවරී තිබෙන වැඩ රාජකාරිත් මනා ලෙස යමෙක් ඉෂ්ට සිද්ධ කරයි නම් ඒකට අර සීලයට ඇතුළත් නේ. තමන්ට පැවරිච්ච වැඩ ටික තමන්ගේ සීලාදී ගුණ පූර්ණය කිරීමත් ඇතුළත්. ඒක සමාජයට පවුලට වෙන්න ඕන යුතුකම් ටිකත් ඉෂ්ට වෙනවා නම් තන් ජනෝ කුරුතේ පියං. එවන් පුද්ගලයාට සමාජය බොහෝම ප්‍රිය කරනවා. ඇයි ඒ? ඒ කෙනාගේ සීලය පැවැත්ම නිවැරදි අඩුපාඩුවක් නැහැ. හොඳ නිවැරදි පැවැත්මක් සැඟවෙච්ච වැරදි කටයුතු නැහැ. දස්සන සම්පන්නං මෙයාගේ දර්ශනය නිවැරදි. එයා වැරදි මත ඉදිරිපත් කරන්නේ නැහැ. නිවැරදි දර්ශනයක් යහපත ගැන කතා කරන්නේ. සම්මා දිට්ඨිහි පිහිටා සිටින්නේ. මෙයා වැරදි දේවල් වල මිනිස්සු සමාදම් කරවන්නේ නැහැ. ධම්මට්ටං මොන ප්‍රශ්නය ආවත් ධර්මයෙන් බැහැර වෙන්නේ නැහැ මෙයා. සත්‍යවාදීනම් හැමතිස්සෙම සත්‍ය මෙයාගේ වචනය විශ්වාස කරන්නට පුළුවන්. සත්‍ය වචනය කතා කරන්නේ. ඒ වගේම තමන්ට පැවරී තියෙන වගකීම නොපිරිහෙලා පවුලේ යුතුකම, ගමේ යුතුකම, සමාජ පාරේ යුතුකම, සමාජීය යුතුකම, රැකියා ස්ථානයේ යුතුකම මේ සියල්ල නොපිරිහෙලා තමන් ඉෂ්ට සිද්ධ කරනවා. මේ වගේ අයට කෙසේනම් සමාජය ගර්හා කරන්නද? ඒ නිසා මතක තියාගන්නට ඕනේ මේ විදිහට තමන්ගේ సంతානය තුල මේ ಗುಣධර්ම අපි පුළුවන් තරම් ඇති කරගෙන මේ බුද්ධෝත්පාද කාලයේදී ධර්මය ශ්‍රවණය කරමින් සසර දුකත් තේරුම් අරගෙන නිවන් මාර්ගයේ යාගන්නට හැමදෙනාම දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියත් මම ආශිර්වාද කරනවා. ඉතින් ඊයේ රාත්‍රියේ පටන්ම බොහොම වෙහෙස මහන්සි වෙලා රාත්‍රියේ පුරාම නිදි වරාගෙන මහා සංඝරත්නයේ වෙනුවෙන් දානය සකස් කරා. ඉතින් මේ පින්වත් හැමදෙනාම අපේ විශේෂයෙන් වාර්ෂිකව මේ විදිහට අපිට උපකාර කරන අපේ අග්ගප්පසාද ස්වාමින් වහන්සේ ගේ කැපවීම උනන්දු ඕනකමනුව තමයි මේ සහ විශාල පරිස්කාර සමූහයක්, ඒ වගේම දානවස්තු සමූහයක් අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ මහා සංඝරත්නයේ උදෙසා පූජා කරන්ට යෙදෙනවා මේ දායකකාරකාදීන්ගේ සහසම්බන්ධතාවයත් ඇතුව. ඉතින් අද දවසේ ස්වාමින් වහන්සේගේ මෞතුමියත් විශේෂයෙන් පැමිණිලා ඉන්නවා මේ දානමය කටයුත්තට සහෝදරියුන් සමග. ඉතින් අපි මේ විශේෂයෙන් මෞතුමියට ආශිර්වාද කරනවා තමන්ගේ පුත්‍ර රත්නයක් බුද්ධ ශාසනයට මහාන කරලා බාර දීලා තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාම වස්තුව තමයි දරුවෝ. ඒ දරුවෙක් බුද්ධ ශාසනයට බාර දීලා පූජා කරලා ඒ මෞතුමිය ඉතාම අනර්ග වූ විශිෂ්ට වූ පුණ්‍ය කර්මයක් මේ ජීවිතයේ සිද්ධ කරගත්තා. ඒක තමන්ගේ සැඳෑ සමයේදී නිතර නිතර සිහි කරන්නට ඕනේ, සතුට වෙන්නට ඕනේ. තමන්ගේ කුසින් වැදුවා වූ දරුවෙක් බුද්ධ ශාසනයේ මහානදම් පුරමින් අද මහා සංඝ රත්නයට තැපුපකාර වෙමින් ඉතාම ගුණවත්ව සිල්වත්ව ගුණධර්ම පූර්ණණය කරනවා කියන සතුට මෞතුමිය නිතර නිතර ඇති කරගන්නට ඕනේ. ඉතින් අද දවසේ සිද්ධ කරන්නට යෙදුණු මේ දානමය පුණ්‍ය කර්මය අනුභවීනුතේ මෞතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. යම් ශාරීරික බාධාවක් තිබේ නම් ඒවා සියල්ලක්ම අලපතක දියත්‍යක්මෙන් දුරින්ම දුරු වී කායික මානසික සැනසිල්ලේ තමන්ගේ කුසල සිතම නැවත නැවත වර්ධනය කරගන්නට මේ සිත මේ කුසලය උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ පින්වත් හැම දිනාටම මේසා විශාල පුණ්‍ය කර්ම කර ගැනීමට විශේෂයෙන් මේ මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ අධිපති දුරන්දර කුමල්ගමුවේ විමලසිරි ස්වාමින් වහන්සේ, වද්දේගම් වජිරනන්ද ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ අග්ගප්පසාද ස්වාමින් වහන්සේ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලාගේ උපදේශ අනුශාසනා මැදෙහි තමයි මේ පිරිස මේ සියලු පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් ආශිර්වාද කරමු අප සෑම දිනාම රැස් කරගත්තා වූ මේ පින්කම් මහිමයෙන් අපේ ස්වාමින් වහන්සේලා සියලු දිනාම සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වඩා වර්ධනේ වී උන්වහන්සේලාගේ සියලු ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඉතින් ඒ වගේම සහසම්බන්ධ වුණු හැම සීලු දිනාටම දානයට දායකත්වයේ ධර්මයෙන්, වෙහෙස මහන්සි වෙමින් ශ්‍රමදායකත්වයේ ධර්මයෙන්, මහා සංඝරත්නයේ උපස්ථාන කරමින් සහසම්බන්ධ වුණු මේ සෑම සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත බුද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩිත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතා හිතමදහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවරම මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්‍යයන්ද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් අපේ ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මේ සියලුම පින්වතුන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවායි, වගේම සජීවීව බොහෝ පිරිසක් මේ ධර්මයක් දවසේ ශ්‍රවණය කරන්නට යෙදුනා. ඉතින් ඒ පිරිසත් ඇතුළුව අපේ ප්‍රතිගත කිරීම කරනේ දරුවනුත් ඇතුළුව හැම සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, ගොවිතැන්පත් කටයුතු, වෙළෙහෙළදාම් කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපනුපන් ආත්ම භාවයන් හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරන්නට ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණ ඥානය සහ සම්මා දිට්ඨිය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.
මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු.
හොඳයි, වන්දනා කරගන්න පුළුවන් අය.
සබ්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන් ඉඳගෙන නම්මයින් මාතේ භවත්වන්තරායෝ සුඛේ දීගායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු.
ආමේන්.